අද දූපතේ ඔය කවිය කියනකොට මට මතක් වෙන්නෙම මේ කවි පන්තියම අපේ මේ මහගමසේකර මහත්මයා ලියපු කවි පන්තියම අපේ ප්‍රවීණ ගීත සාහිත්‍යයේ දකින ඒ වගේම සිංහල ගීත සාහිත්‍ය අපි කියන විශාරද පණ්ඩිත අමරදේවයන් මේක ඉතාම මියුරු හඬින් ගායනා කරන ගීතයක් කරගෙන දැන් පුතාලා දන්නවා අපේ කවිත් ගීතවලට යොමු වුණා. ඒකින්ද මම හිතනවා පුතාලට මේක රස විඳිනකොට දැනෙන්න ඕනේ අපි කාව්‍ය කොහොමද ගීත සාහිත්‍යයට ගියේ. එතකොට ඒ තුලින් කොහොමද මේ ගැමි බව මිනිසුන්ට ලංකලි හදවතට ලංකලි. මෙන්න මේ ගීතය තුල ඒ අර අපූර්වත්වය අපි අත්විඳිනවා.
හේනට අරගෙන එනවා එලා බැදුර මැත්සේ එහි සැත පෙන්වා රටාවියපු අත්ක මට සිරිවෙනවා හිතේ එතකොට කවි ඉර පායා ඉර අවලට ගියාදෝ පායා සඳ අවරට ගියාදෝ ඇනු කඳුළු මුදට එක්නාදෝ ඇනු කඳුළු මුදට එක්නාදෝ ඇනු කඳුළුට එක්නාදෝ ළමාලපති නෑනා කොයි කියාදෝ කරට මල් මාලා කොතන්නට මදුමල් පිපෙනවා එනේ වැට දිගට උඹේ කටින් සීසීපද අහන්නට උඹේ කටින් සිපද අහන්නට කටින් සිපද අහන්නට තවමත් ගිරව් එනවා පෙර උරුටට පැත්ලහේනට අරගෙන එනවා එලා පැතුර මැත්තේ එහි සැත වෙනවා රටාවියපු අත්ක මට සිහි වෙනවා දුකට එතකොට කවි කිය වෙනවා
තමා ආදරය කරපු ප්‍රේමවන්තිය හැරගියාම එහෙම නැත්නම් ප්‍රේමයෙන් පරාදයට පත් වුණාම වෛර කරන්නේ නැහැ පුතේ. තව තවත් හදවතේ ආදරය ඇය වෙනුවෙන් ගොනු කරනවා. මේක තමයි එදා සමාජයේ අපි අත් දැකපු අත් විඳපු දේ. මේක වර්තමාන සමාජයට අපි පහදා දිය යුතු වෙනවා. ප්‍රේමෙන් පරාද වුණා කියලා මේ තරුණයා ඇයට වෛර කරන්නේ නැහෙනේ. දැන් මේ ළඟ නැති කෙනාගේ ಗುಣ පවා ගායනා කරනවානේ. දැන් වර්තමාන සමාජයේ අපි ඇතැම් තැන්වල දකිනවා පුතේ, කෙනෙක් ඔහු හැර ගියා නම්, ප්‍රේමෙන් පරාද වුණා නම්, ඒ තැනැත්තියට ඔහු තැනැත්තාට වෛර කරන ගතිය. මේක එදා සමාජයේ ඉතාම අපිට පැහැදිලිවම පෙනෙන දේ තමයි. එදා ඔහු වෛර කරේ නැහැ, ආදරය තව තවත් වැඩි කරගන්නවා. මේ බලන්න, අනේ ගිර උනේ මා බස අසාපං නගා සිටින තැන කොතැනද කියාපං. පැලේ තනිවමා ඉඳීතෙයි කියාපං, හිතේ දුකට නිදි නැතිවා කියාපං. මෙන්න මේ දුක දැන් පණිවිඩයක් කරලා යවන්න හදන්නේ. කාටද මේ යවන්නේ? නැවතත් අර ගිරවුනේ මතක් කරන්නේ. මොකද ගිරව මං පුතාලට මතක් කළා, අපේ සංදේශ සාහිත්‍යයේ පණිවිඩ රැගෙන ගිය කෙනෙක්. ඔබ දන්නවා උමග ජාතකෙත් ගිරා පොතකේ ගැන කතා කරනවා. එහෙනම් හරි මිත්‍ර ලීලාවෙන් පණිවිඩ එහා මෙහා ගෙනියපු කෙනෙක්. දැන් මේ තරුණයාට කවුද වෙන ඉන්නේ? මේ පරිසරේ කවුද දකින්නේ හොඳ කෙනෙක් මේ පණිවිඩය ගෙනියන්න? මෙයාට මතක් වෙන්නේ අර උම්මග්ග ජාතකයේ එයා අහලා තිබුණ ගිරා පොතකයා, අර ජාතක කතාවේ කියපු ගිරව, අර කුඹුරේ නිතරම අර ඉරිඟුකන්ට එන ගිරව්, එතකොට උන්ගේ නාදය, මේ ඔක්කොම කියලා මෙයාට සහෘදයක් විදිහට ඉන්නේ ගිරව් විතරයි. අනේ ගිරව්නේ මා බසාසාපං, අනේ ගිරවුනේ මගේ මේ කියන දේ අහලා නගා සිටින තැන කොතැනද සොයාපන්. දැන් මේ උඩින් ගිහිල්ලා තමයි හොයන්ට කියන්නේ. දැන් මෙයා දන්නවා මැය ඔහුගෙන් වෙන් වෙලා ගිය බව දන්නවා. නමුත් මේ දුක ගිරවට කියනවා. දැන් කෙනෙකුට දුකක් හටගත්තම පුතේ තවත් කෙනෙක් එක කියනවනේ. දැන් මේ ගමේ මේ පැල් රකින මේ තරුණයාට වෙන කෙනෙක් නැහනේ කියන්ට. බලන්ට අර පරිසරේ ඔහුට ඔහු ආදරය කරන ගිරවට තමයි මේ පණිවිඩය කියන්නේ. වේදනාත්මක පණිවිඩය කියන අනේ ගිරවුනේ මා බස අසාපං, නගා සිටින තැන කොතනද සොයාපං, පැලේ තනිව මා ඉඳිතයි කියාපං. මෙන්න මෙතන හරි වැදගත් තැන. දැන් මේ කාලේ ගත වෙලත් මෙයා තාමත් තනිකඩවමයි. මෙයක්සන් මේ සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්න කියන්නේ මොකද? මම තවම පැලේ තනියම ඉන්නේ. ඒක කියන්ට කියනවා. මේ ගිරවට කියනවා මම තාම තනියම පැලේ ඉන්නේ. ඒ පණිවිඩය කියන්ට. කාටද? නගා ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා කියන්ට. ඊළඟට කියනවා හිතේ දුකට නිදි නැතිවා කියාපන්. දැන් නිින්ද යන්නේ දුක නැති වෙලාවටනේ. හිතේ සතුටක් තියෙනවා, නිින්ද යනවා අපිට. අර දුක වැඩි වුණාම නිින්ද යන්නේ නැහැ. නිදිමත එන්නේ නැහැ. ඒක මතක් කර කර ඉන්නකොට මතක් කර ඉන්නොත් නිදිමත එන්නේ නැහැ. අහලකටවත් එන්නේ නැහැ කියලා. එතකොට මේ තරුණයා කියනවා හිතේ දුකට නිදි නැතිවා කියාපං. මේ සත්‍ය වශයෙන් මේ කරුණ එයා කියන හේතු ගන්නලා මම ඇහැරලා ඉන්නේ. මට නිින්දක් නැහැ. මගේ නිතරම මනසේ තියෙන්නේ ඔබ ගැන සිටිවිලිමයි, මේ වේදනාවමයි. දුකට නිින්ද යන්නේ නැහැ කියලා. බලමු අපි ඊළඟ කවිය මෙහෙමයි. රැතිස් පැයේ පැල් රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් ඇස පියන්නේ හීනේ කඩුල්ලට එපිටින් සිටින්නේ හීනෙන් ඇවිත් නෑ අත වනන්නේ. දැන් මෙතන කියන්නේ රෑ 35. මොකද මුතුපිටි මේ 35 කියලා කියන්නේ. දැන් රෑ 35 කියලා කියන පුතාල දෙක පහක් පහක් වෙනවා. පැය 30ක් තියෙනවද රෑට? ඔව්. එදා සිංහල ක්‍රමයට අනුව අපේ ගැමියෝ ඔක වේදාගෙන තිබුණේ පැය 30ක් තියෙනවා දවසකට කියලා. එතකොට පැය 60ක් මෙයා මොකද කරන්නේ? රාත්‍රී කාලේට පැය 30ක්. එතකොට දවසට ඒගොල්ලෝ පැය 60ක් කියලා ඒගොල්ලෝ යොදාගෙන තිබුණේ. ව්‍යවහාරයේ තිබුණේ. ඒ පැය 60න් පැය 30ක් තමයි මේ රාත්‍රී කාලේට ඒගොල්ලෝ ගත කරනවා කියලා කියන්නේ. රෑ 35 පැල් රැක නිදි මරන්නේ. දැන් නිදි මරන්න ඕනේනේ පැල් රැකිනකොට. එකක් එයාගේ භවභෝග ආරක්ෂා කරගන්න ඕනේ. ඌරන්ගෙන්, ගෝනුන්ගෙන්, මුවන්ගෙන්, ඉත්තෑයන්ගෙන් මේක බේර ගන්න ඕනේ. අලියත්තුන්ගෙන් මේක බේර ගන්න ඕනේ. එතකොට නිදි මරන්නට වෙනවා. රෑ 35 පැල් රැක නිදි මරන්නේ පාන්දරට යන්තම් ඇස පියෙන්නේ. දැන් මේ නිදි මරලා නිදි මරලා මේ රෑ 30 අවදියෙන් ඉඳලා පාන්දර එළිවේගන එනකොට යාන්තම් ඇස් දෙක පිය වෙනවා. හොඳ නිින්දකට නෙවෙයි ඉන්නේ, යාන්තම් නිින්දේනවා. හේනේ කඩුල්ලට එපිටින් පෙනෙන්නේ ආයිත් මෙයාට අර යාන්තම් එන නිින්දෙත් පේන්නේ කවුද? නෑ නමනේ. එතකොට පියවි ලෝකේදීත් නෑනා ගැනමයි සිහිය තියෙන්නේ. හීන ලෝකෙත් නෑනමයි මතක් වෙන්නේ. එතකොට මේක හරි අපූර්වත්වයක් නේ කවියේ. එයා කියනවා මෙයාට හීනේ කඩුල්ලෙන් එපිටට පේනවා, හීනෙන් පේනවා. යාන්තම් අර ඇද්දක පියවිලට හීනෙන් ඇවිත් නෑනා අතවනන්නේ. බලන්න කොයි තරම් ප්‍රබල විදිහට මේක හදවතට කාවැදිලා තියෙනවද මේ ප්‍රේමය කියන එක. ඒ සුන්දර ප්‍රේමය තමයි පුතේ හරි වටින්නේ. හැබැයි මෙතන මා ඔබට මතක් කළ යුතු එකම දේ තමයි ඔහු ඇයට වෛර කිරීමක් කරන්නේ නැහැ කියන එක. එතකොට ආයෙත් මම කියනවා පියවි ලෝකයේ සහ සිහින ලෝකයේ තුල නැවත නැවතත් ඔහුගේ අතීතාව අර්ජනේ වෙන්නේ නෑනා පමණයි. වෙන කෙනෙක් මතක් වෙන්නේ නැහැ. අපි හිතුවොත් එම අපිට නම් හීන වලින් නොයෙකුත් දේවල් පේනවා. නමුත් මේ තරුණයාට එහෙම නෙවෙයි. නිදාගන්නෙත් නැහැ. යාන්තම් නිින්ද කෙනෙකුට නෑන පේනවා. වැටේ කඩුල්ලට පිටින් අතවනවනා ඉන්නවා. එතකොට මේ තුල ඉතාම ගැඹුරු සංකල්පනාවක්, කාව්‍ය සංකල්පනාවක් අපි දකිනවා. ඔන්න බලන්න තවත් කවියක් අපි ගන්නවා මෙහෙම.
බයි මායි අපි දෙන්නා එකතු වෙලා කැලේ කපා වල් කොටලා ගිනි තියලා වැව් කුරක් කන් ගොබ දැන් කළු ගැහිලා මෝරයි බණ්ඩි මද සුළඟට නැමීලා.
උඹයි මායි අපි දෙන්න එකතු වෙලා. දැන් මේකේ අපිට විශේෂ දෙයක් මතක් වෙනවා. දැන් මේ වගාව කරන්න, මේ වගාව කරනකොට මෙයා තන්‍යම කරපු දෙයක් නෙමෙයි මේක. නෑනත් එක්ක සතුටින් සමාදානෙන් එකතු වෙලා කරපු කාර්යයක් මේ. මේ කුරහන් වගාව කරලා තියෙන මේ දෙන්න එකතු වෙලා. එයා දුක් විඳලා තියෙනවා, කැලේ කපලා වල් කොටලා ගිනි තියලා. මේ හැම දීකදීම අර දුක්මුසු වැඩ කරනකොට නෑන ළඟ ඉඳලා තියෙනවා. නෑන ළඟින් ඉඳලා තියෙනවා. එතකොට මේ දුකින් තමයි මේක කරගත්තේ. වැව් කුරක්කන් දැන් ගොබ කළු ගැහිලා, අර ඉහපු කුරක්කන් දැන් හොඳට පැලවෙලා බණ්ඩි මෝරනවා කියලා කියන පුතේ. අර කරල වීදෙන්ට ඉස්සර වෙලා ගහ හරියටයක් මහත් වෙලා එනකොට අපි කියනවා ඔන්න බණ්ඩි වදිනවා කියලා කියනවා. බණ්ඩි කියන ගොයමටත් කියමිනවා ඔන්න බණ්ඩි කුර ගොයම කියලා කියනවා. බණ්ඩි කුරක්කන් කියලා මෝරනවා. මේක මද සුළඟට වැනෙනවා. දැන් අර ගහ හොඳට හැදිලා තියෙනවා. එතකොට මෙයා මේ අර කළු කියන වචනේ යොදනවා. වැව් කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා. බලන්න කළු ගැහිලා කියන වචනෙන් අර දුක නේද එතනත් ප්‍රකාශ වෙන්නේ. කළු පාටින් එයාට පේන්නේ අර ලස්සනත් දකින්නේ අර එයාගේ තියෙන අර හදවතේ තියෙන දුක කනගාටුව ප්‍රකාශ කරන්න තමයි අර කළු පාට යොදාගන්නේ. එතකොට දැන් මේ කුරක්කන් වවනකොට මේ වෙන වේදනාව මේ කවියෙන් ඉතාම පැහැදිලිව මේ තනිකඩක බව මතු කරලා පෙන්වනවා.
Thank you.
උතුරාගෙන හිතට දුකක් ගලනා වෙලේ රැතුන් යාමේ ගැයනා මේගී නුඹට කැසේවා සුදු නෑනේ එදා වගේ සැඳෑ අඳුර වැව් බැම්මෙන් ගලා ඇවිත් උණ පඳුරේ සෙවන සදනවා ජීව කතා රහසේ යලි සිතට නැගෙනවා කුරහන් යායේ සඳ පුතුරාගෙන හිතට දුකක් ගලනා වෙලේ රැතුන් යාමේ ගැයනා මේගී නුඹට කැසේවා සුදු නෑනේ
බණ්ඩි මෝරලා තියෙනවා. දැන් මේක පැහෙනවනේ පුතේ. දැන් මේක අස්සනු නිලන්ට සූදානම් වෙන කාලේ එනවා. දැන් මේ පැලේ ඉඳගෙන මේ තරුණයා මෙහෙම කියනවා. රන් දැ කැති අරන් දෙන්නා දෙපස සිට බට පොතු පෙට්ටි පුරවා එක පිට එකට නෑනේ වරෙන් ඒ අස්වන් නිලන්නට කුරහන් පැහි මොකටද උඹ නැති දාට අර හවුලේ කරපු කෘෂිකර්මාන්තී අස්වැන්න නිලාගන්ට නෑනට කතා කරනවා. දැන් මේ කතා කරන්නේ වෙන අරමුණකින් නෙවෙයිනේ. එන්න අස්වැන්න නිලන්ටින්ට. අස්වන් කියලා කියන්නේ පුතේ මෙතන අස්වැන්නනේ කුරහන් අස්වැන්න නිලන්ට එන්න. මේක අපි දෙන්න කරපු කාර්යයක්නේ. එහෙනම් මේකේ අයිති ඔබටත් තියෙනවා. හැබැයි මෙයා මේ ප්‍රේමණීය සිතුවිල්ල පොඩ්ඩක් ඈතට කරලා එයා කියනවා රන් දෑකැති අරන් රන් දෑකැති. රත්තරන් වලින් දෑකැති හදනවා අය. බලන්න අර දෑකැත්ත කියන වචනයට එයා දානවා විශේෂණ පදයක් රත්තරන් කියලා. දැන් ඇයි මේ රන් කියන වචනේ දෙන්නේ? නෑනගේ අතට රත්තරන් ආයුධයක් දෙන්න බලාපොරොත්තුව තියෙනවා. රත්තරන් වලින් ආයුධයක් ඒ අතට දෙන්න යන්නේ. රන් දෑකැත්තක්. ඔයාට මේ නිකන් යකඩෙන් හදපු දෑකැත්තක් නෙවෙයි දෙන්නේ. දෑකැත්ත කියලා කියන්නේ පුතේ ඔය අස්සන්න නිලාගන්න කුඹුරේදී භාවිත කරන උපකරණයක්. දැන් ගෝයන් කපන්න දෑකැත්තෙන්. කුරහන් කරල කපාගන්නේ උඩින් දෑකැත්තෙන් කපාගන්නේ. මේ රන් දෑකැති අරන් දෙන්න දෙපස සිට. එයා තාමත් මේ බලාපොරොත්තු වෙන්නේ එකට හැදුවනම් එකට අස්සන්න නිලාගන්න. ඊළඟට කියනවා නෑනේ වරින් බලන්නකො කොයිතරම් ලෙන්ගතු ආමන්ත්‍රණයක්ද. අනේ වරින් නෑනේ ඒ අස්වන් නිලන්නට කුරහන් පැහි මොකටද උඹ නැති දාට. එහෙනම් මට මේක තනියම භුක්ති විඳින්න බෑ. ඇයි මොකටද මෙව්වා පැහිලා? ඇයි මොකටද මට මෙව්වා තිබිලා? මිනිස්සු කියනවනේ මේ තමන්ගෙන් වෙන් වෙලා ගියාම ප්‍රේක් වෙන් වෙලා ගියාම කියලා. මොකටද මට මේවා තිබිලා? ඇයි මට මේ තනියම මේවා? මේක විඳ ගන්නට එන්ට, මේ අස්සන්න ගන්නට එන්ට, මේ සතුට විඳ ගන්නට එන්ට ඔබත් මගේ ළඟට. මේක තමයි මේ කවියට කියන්න ඕනෑකම තියෙන්නේ. බලන්න අවසාන කවියෙන් එයා මොකද්ද කියන්නේ කියලා.
උපනැලි යටින් පෙති ගෝමර ඉහෙන නඟේ ඇඳිසේලේ රැලි සුළඟට නටන නඟේ බුලත් හපා හප සුළඟට පිඹින නඟේ කුරහන් කපන්නට හේනට වඩින් නගේ.
අන්තිම කවියේ අන්තිම පදය තමයි පුතේ මේ කවි පන්තියේ ඉතාමත්ම විචිත්‍ර විදිහට මහගම සේකර මහත්මයා යොදලා තියෙන්නේ. මෙයා කියන්නේ කොහොමද කුරහන් කපන්නට හේනට වඩින් නගේ? දැන් වඩින්නේ කවුද? වඩින්නේ හාමුදුරුවරු, වඩින්නේ බුදුහාමුදුරුවෝ, වඩින්නේ දෙවිවරු. ගෞරවයක් නේද මේ දීලා තියෙන්නේ? දැන් මෙතන කියනද වරෙන් කියලා අන්තිමට? නෑ. එයා මගේ ප්‍රේමය ඔබ වෙනුවෙන් තාමත් ගෞරවාන්විතයි ආදරෙන් කියනවා. වඩින්න නගේ වඩින්න හේනට, මේ කොහටද මේ වඩින්න කියන්නේ? අර කුරහන් කපන්ට මේ හේනට එන්න කියනවා. මේකේ මුලින් කියනවා උපනැලි යටින් පෙතිගෝමර ඉහෙන නගේ. දැන් ඔය ගෝමර කියන වචනේ පුතාලා දවසකුත් මම ඔය ගැන පොඩ්ඩක් පැහැදිලි කළා කවි පන්තියකදී. ගෝමර පුතේ, ගෝමර කියලා කියන්නේ මේ කාන්තා ශරීරයේ හටගන්න කිසියම් කැලල් විශේෂයක්. තරුණ වයසේදී මේ මූණ දෙපැත්තේ මේ ලැම ප්‍රදේශයේ, පපුව ප්‍රදේශයේ ටිකක් මල් වගේ පැල්ලම් පැල්ලම් වගේ සුදු පාටට හිටිනවා. අපි වට මල් ගෝමර, පෙති ගෝමර කියන වචනේ භාවිත කරනවා. මොකද මේක හරි ලස්සනක් සුන්දරත්වයක් විදිහට තමයි එදා ගැමි තරුණයෝ දැක්කේ. ඒ පෙති ගෝමර, මල් ගෝමර දැක්කේ ඉතාම සුන්දර දෙයක් විදිහට. දැන් අදත් තරුණ තරුණියන්ගේ මේවා තියෙනවා. හැබැයි ඉතින් නොයෙකුත් බෙහෙත් වර්ග ගාලා මේවා අඩු කරගන්න උත්සාහ කරනවා. නමුත් එදා තරුණයා, මේ තරුණියගේ අර මුහුණේ තිබුණු අර මේ ගෝමර කියන කැලල් විශේෂය සුන්දර වස්තුවක්, සුන්දර දෙයක් විදිහට තමයි අත්ින්දි අත් දැක්කේ. මේක අර පුස් එහෙම නැත්නම් දිලීර හේතුයෙන් හටගන්න චර්ම රෝගයක් නිසා හටගන්නේ. නමුත් ඒකට ඇලුම් කළා, ඒකට ඇලුම් කළා. ඒක ලස්සනක් විදිහට දැක්කා. ඒ ශරීර අවයවයේ ඒ දකින්න දේ ලස්සනක් විදිහට දැක්කා. එතකොට එයා කියනවා බුලත් හපා හප සුළඟට පිඹින නගේ. දැන් පුංචි කාලේ මතක ඇති කටට වතුර ටයක් කරන් පිඹිනවා නේද? පුතාලට මතක ඇතිනේ කටෙන් එකක් වතුර පුරන් පිඹිනවා. මේ කරන්නේ පුංචි දරුවනි. දැන් අර ගැහැණු ළමයාගේ තියෙන කෙල්ලොල් දඟකාර විදිහ බලන්නකො. බුලත් ටිකක් කාලා හොඳට හපේ විසි කරනවා. එතකොට ඒකම අර ඇඳි සීලි රැලි සුළඟට යනවා ගිහිදිලා. ඔපනෙල් යටින් කියලා කියන ඔපනෙල් කියන්නේ පුතේ ප්‍රිල් එක කියලා කියන්නේ ඔකල ඇඳුමක රැල්ලක් යදන්නේ රැල්ල. අපි එකට කියන වාටිය කියලා රැල්ල කියලා කියනවා. ඇඳුම හැඩ දාන්න දාන රැල්ල ප්‍රිල් එක. මේක යටින් තමයි මේ ගෝමර පේනවා කියලා කවියා කියන්නේ. එතකොට ඔන්න දැන් මෙයා කියනවා බුලත් හපා හප සුළඟට පිඹින නගේ. එතන තියෙන අයගේ දඟකාර කිලිලොල් ගතිය එයා ඒකට ආසා කරනවා. ඒක තමයි කියන්නේ බුලත් හපා හප සුළඟට පිඹින නගේ. උඹේ ඒ දඟකාරකම, ඒ යුවතියක් තුල තියෙන සුන්දර අවිහිංසක ගතිය දකින්න මම තාපත් ආසයි. කුරහන් කපන්නට හේනට වඩින් නගේ ආරාධනා කරන වඩින්න කියලා. එතකොට එතන තියෙනවා ගෞරවාර්ථයක්. අදින දුවේ පුතේ අපි මේ
සිංහල විෂය පිළිබඳව මේ තොරතුරු සඳහන් කළේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන වත්තේගම කලාපයේ සිංහල විෂය භාර ගුරු උපදේශක ADMG දසනායක මහතායි.